वासनावंत गुणवंत सत्पुरुष पुण्यात्मा अदात्मीय निवसे कालिंग महात्मा नौना महात्मीय दीन गुरु कल बैन नुवान ऐतुल कोटायती मैं हम देना तमंगी म ඥාති හිතයිසීන් එකතු කරගෙන මේ වෙලාව හිටියට වැඩ කරන දවසක තමන් සන්තකව යමක් සැලැහැසිතින් ගෞරවණීය සිතින් කර්මඵල දක්නා නුවණින් යුක්තව දාන විසෙහි පූජා කරලා බුදුපාමුක් මහා සංඝරත්නය දෙසා යමක් පූජා කිරීමෙන් ලැබී හැකි අසංකේය වූ අප්‍රමාණ වූ මහානිසංසදායි මහා පින්කම් අපි මේ වෙලාවේදී අත්පත් කරගත්තා. මෙවන් මහානිසංසදායි මහා පින්කමක් සිද්ධ කළාම ඒකට ලැබෙන විපාක මොනවාද කියලා අපි හොඳටම දන්නවා. තංච කම්මං කතං සාදු යං කତ୍වා න අනුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසෝති. යමක් අපට කරලා සිනහ පිරි මුහුණින් සිහි කරන්නට පුළුවන් නම් ඒ නැවත නැවත කියන්න පුළුවන් නම් ඒ සතුටින් සිහි කරන්න පුළුවන් දෙය විපාකයේද සතුටින්ම වින්දනය කරන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා දැන් අපි හැමෝම එකතු වෙලා ජීවිතේ පුරා හිත හිතා සතුටු වෙන්නට පුළුවන්. කිය කියා සතුටු වෙන්නට පුළුවන් මහා පින්කමක් කළා. ඉද නන්දති. ඉද මෝදති. දැනුත් සතුටු වෙනවා. දැනුත් ප්‍රමෝදයට පත් වෙනවා. පෙච්ච නන්දති. පෙච්ච මෝදති. පස්සෙත් සතුටු වෙන්න පුළුවන් ප්‍රමෝදයට පත් වෙන්න පුළුවන් මේ කළ ක්‍රියාව ගැන හිතලා බලලා කත පුඤ්ඤෝ උභයත්ත මොදති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පින් කළ ඇති කෙනා හැමදාම සතුටු වෙනවා හැමදාම ප්‍රමෝදයට පත් වෙනවා පුඤ්ඤං මේ කතන්ති නන්දති බියෝ නන්දති සුගතින් ගත සුගතියට ගිහිල්ලා මට නිවන් ඵල විපාක විඳින්නට ලැබුණේ පෙරත් මම පින් කල නිසා නේදයි බලමින් හිතමින් තව තවත් බොහෝ සතුටු වෙනවා. එනිසා අපට දෙලව සතුටු වෙන්නට පුළුවන් ජීවිතයේ ගෙවෙන මොහොත දක්වා හිත හිතා සතුටු වෙන්නට පුළුවන් සුව විපාක ළඟා කර ගන්නට හේතු වෙන මහ පින්කමක් සිද්ධ කරලා නිමාවටපත් වුණා. සිද්ධ කළ පින්කම බුදුපාමුක් මහා සංඝරත්නයේ විසෙහි සිද්ධ කළ බැවින් නුවණින්ම හදවතින්ම ඒ බුදුහාමුදුරුවන් ආර්ය මහා සංඝ රත්නයම පරාමර්ශණය කරගෙන සිද්ධ කළ බැවින් එහි ආනිසංස ඒකාන්තයෙන් අනුභව සම්පන්නමයි. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි මහානාම කියන ශාක්‍ය රජු බුදුරජාණන් වහන්සේ හමුවෙහි ප්‍රකාශනයක් කළා. මං හිතනවා මේ හැම දෙනාගේම අදහසයි එතුමා ඉදිරිපත් කළේ. එතුමා කියනවා සාමීනි මම ඔබ වහන්සේ වැඩ ඉන්න තැනකට එනකොට මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්න හැටි දැක්කහම මේ භූමියට ඇතුළු වෙනකොටම මගේ හිත හරිම ශාන්ත වෙනවා. මගේ හිත නිවෙනවා සැනසෙනවා. හිතේ තියුණු කෙලෙස් ගති කොහේ ගියාද කියලා දැනගන්න බැරුව යනවා. මහ සතුටක් ප්‍රමෝදයක් මට දැනෙනවා. ඒත් බුදුහාමුදුරුවනේ හරි පුදුමයි, මේ ආරාමයෙන් එළියට ගිහාම මට දකින්න අහන්න ලැබෙන දේත් එක්ක මගේ ඒ සිත විකල් වෙනවා. සිහිය අසිහිය බවට පත් වෙනවා. එබඳු දර්ශන වලින් මගේ සිත මුලාවට පත් වෙන බවක් මට පේරෙනවා. බුදුහාමුදුරුවනේ මම එබඳු වෙලාවක මරණයට පත් වුණා. මම දුගතියට යයි නේද? මට සැපතක් අහිමි හිමි වෙන එකක් නෑ නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, අභියනවන්න මහනාම අභියනවන්න. මහනාම බය වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. කොහොමද බුදුහාමුදුරනේ ඔබ වහන්සේ එහෙම වෙන්නේ නෑ කියන්නේ? මහනාම මං නුඹට උපමාවක් කියන්න. ගිතෙල් කලයක් අරගෙන දිය යට බිඳ දෙමුවොත් කුමක් වේවිද? ස්වාමීනි, වලන් කැබලි ටික අඩියට බහිනවා. ගිතෙල් ටික උඩට මතු වෙනවා. අන්න ඒ වගේ මහා නාම නුඹ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී මේ ගුණ පිරුවොත්, මේ ගුණ පුරපු කෙනා මොනතරම් දේ ඇතුළත තිබුණත් අර වළං කැබලි ටික අඩියට බහිනවා වගේ ඒ සිහි විකල් වෙච්ච, මුලා වෙච්ච, වික්ෂිප්ත වෙච්ච වෙලාවක මිය යන්න උනත් ඒ අකුසල අරමුණු ටික යටපත් වෙලා මෙන්න මේ කුසලය මතු කරලා දෙන්න, අර ගිතෙල් ටික මතු වෙනවා වගේ වැඩුවා වූ ඒ ගුණය, සද්ධාව, සීලය, සුතේ, ත්‍යාගය, ප්‍රඥාව, මෙන්න මේ ධර්මතා මතු වෙලා ඔබට යහපත කරනවාමයි කියලා සියල්ල දන්න, සියල්ල දකින, කිසි විටක බොරු බසක් නොකියන බුදුරජාණන් වහන්සේ දාන. එහෙමනම් අපේ අපේ ජීවිත තුළ පුනරුවන් පිළිබඳව ශ්‍රද්ධාව නම් වැඩෙන්නේ, අපේ ජීවිතය තුළ අද දවසේ සීලය නම් පිරෙන්නේ, අපි අද දවස තුළ දවසින් දවස අසමින් ශ්‍රුතවත් බව නම් අපි ඇති කරගන්නේ, දවසින් දවස අප සතුදේ හැකි පමණකින් දාන විචේ යොදමින් පරිත්‍යාගය නම් අපි පුරුදු කරන්නේ, දවසින් දවස මේ දහම මෙසේයයි, මෙසේ මෙනෙහි කළ යුත්තේ, මෙසේ නොමෙනෙහි කළ යුත්තේ යයි නුවණින් යම් දහමක් හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්නේ නම් ඒ හැම මොහොතකම වැඩෙන්නේ ප්‍රඥාවයි. එතකොට අපි ශ්‍රද්ධාව, සීලය, සුතේ, ත්‍යාගය, ප්‍රඥාව නම් අප තුළ භාවිතා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වදන ඒකාන්ත සත්‍යය. එනිසා අපට මේ ධර්මයේ තුල මෙලවට සැනසීම තියෙනවා, සසල සුගතිය තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මයේ තුලින් නිසද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා ඒ පැත්තක් නෙමෙයි. ඒක ලැබෙනවා ඒකාන්තයෙන්. හැබැයි අපේ අපේක්ෂාව ඊළඟට ආත්ම භාවය දෙවියෙක් වෙලා මිනිසෙක් වෙලා උපදින්න නෙමෙයි. බුදුහාමුදුරුව අපට මඟ පෙන්වන්නේ ඒ වෙනුවෙන් නෙමෙයි. ඒකට මඟ කියා දෙන ක්‍රම බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙන්න කලිනුත් තිබුණා. උන්වහන්සේ මෙලව පහළ වෙනකොට සීලය ලෝකෙ තිබුණා. මහමායා දේවීන් වහන්සේ පිහිවත් සමාදන් වෙලා හිටියානේ. ආලාර කාලා මුද්දකාරාම පුත්තසිත කාල දේවල වෙනි අයට ධ්‍යාන සමාපatti ලබන්න බෑනේ. කය වචනය සංවර කරගන්න. ඒව සංවර කරගත්ත සීලයක් ඒ අයට තිබුණා. එනිසායි සිතේ ධ්‍යාන සමාධි භාවනා යත්තන්ට වඩන්න පුළුවන් වුණේ. ඒ 15 විවිධ ශාස්ත්‍රවරුන්ට, ඒ ශ්‍රාවකයන්ට, දුගී මගේ යාචකාදීන්ට, මහදන්සල් පවත්වන මහා ධර්මශාලාය දා තිබුණා. දන් දෙන අය හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පැනෙන්නේ ලෝකෙ පැවතිච්ච දේ නෙමෙයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මම අවබෝධ කළේ, අවබෝධකට ලෝකයට හෙලි පෙහෙලි කරන්නේ ලෝකේ තිබූ දෙයක් තියෙන දෙයක් නොව පෙර නොයසු විරුධාමක් බව උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදීම අවධාරණය කළා. එනිසා එදා ලෝකෙ තීච්ච දේ උන්වහන්සේ දාන සීල භාවනා වශයෙන් අපට සුභතිය යහපත පිණිස පෙනෙවුව වෙන්න බෑ. උන්වහන්සේ දාන සීල භාවනා රණින් පුණ්‍ය ප්‍රතිපදාවක් පනවනවා. හැබැයි එදා ලෝකෙ තිබිච්ච දේ නෙමේ ඒ අදහස නෙමේ. මේ තුල උන්වහන්සේ අපේක්ෂා කළ කරුණු කීපයක් පේනවා. පළවෙනි කාරණාව තමයි උන්වහන්සේ බුදු වෙලා ලෝකයේ දෙස බලද්දී මුලින්ම උන්වහන්සේට හඳුනේ මේ ධර්මීය ගැඹුරුයි. මේ කාමී ඇලුණු ගිලුණු රත්තුණු ලෝකයට මේ ධර්මීය දරා ගන්න බැරි වේවි. ඒත් පසුව මිනිස් සන්තාන ආසේ අනුසේ නුවණින් විමසා බලද්දී උන්වහන්සේ දැක ගන්න පුළුවන් වුණා අල්ප රජස්ක මහ රජස්කයි. කෙලෙස් අඩු අයත් ඉන්නවා, වැඩි අයත් ඉන්නවා. කෙලෙස් අඩු අයට මේ දහම ගෝචර කරගත හැකි බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. එනිසා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න තීරණය කළා. ඒ කෙලෙස් අඩු අය කොහෙද ඉන්නේ කියලා හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ බලනවා. බලලා සුදුසු අය ඉන්නේ කොහෙද? ඒ තැනට උන්වහන්සේ තුරිත අතුරිත චාරිකාවන්ගේ වැඩම කළා. තුරිත අතුරිත චාරිකාවන් කියලා කියන්නේ ගෙන් ගෙට පිළිවෙලින් වැඩම කරනවා. තුරිත චාරිකා. තුරිත කියලා කියන්නේ අවශ්‍ය කෙනා ළඟටම කෙලින්ම ඍජුවම යන. ඒ කැමති විදිහෙන් උන්වහන්සේ ඒ අවස්ථාව බලලා වැඩම කළා. ඒ සුදුසුකම් සපයාගෙන නැති මහරජස්ක වූ පිරිසක් තමයි බොහෝ හිටියේ. උන්වහන්සේට ඒ අය පිළිබඳව මහා කරුණාව අන් අයටත් වඩා වැඩියෙන් තිබුණා. ඒ අය තමයි මහා අවදානමක ඉන්නේ. එනිසා උන්වහන්සේ බුදු කරුණාවෙන් කල්පනා කරලා බැලුවා මේ අයට පිට වෙන්න බැරිද. මහා නුවණ ඒ සඳහා භාවිතා කළා. උන්වහන්සේ තේරුම් ගත්තා අද ඔවුන් නොසුදුසු වුවත් හෙට දවසට සුදුස්සෙක් කර ගන්න පුළුවන්. මා හමුවෙහි නුනත් මගේ ශ්‍රාවකයන් හමුවෙහි හෝ ඒ සුදුසුකම් හදාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ධර්මයේ පහස ලැබුවොත් මේ අයගේ හදමල විකසිතව ලෝකයක් සෝභමාන කරාවි කියන මුල් අපේක්ෂාවෙන් යුක්තව බුදුහාම දුරුදාන සීල භාවනා පනවයි. අපිට සසරේ දුවන්න නෙමෙයි, සසරේ පරණ වෙන්න නෙමෙයි. අද නැතත් හෙට දවසට හෝ සුදුසුසෙක් වෙන්න. ඊළඟට ඒ සුදුසුකම මතු කරගන්න බැරි වුණොත් මේ ජීවිත කාලයේ නෙමෙයි ඊළඟට ජීවිත කාලයක් මගේ ශ්‍රාවකයෝ මුණගැහෙන්න පුළුවන් තැනක ප්‍රතිසන්දිය ලබාවි. මතු ආත්ම භාවය සුරක්ෂිත කරගනිමි. මේ ජීවිතයත් සුවසේ ගෙවාවි කියන බලාපොරොත්තු අපේක්ෂා දෙවනුව උන්වහන්සේ මීට එක්කලා. ප්‍රථම අපේක්ෂාව වුණේ අපි ළඟ තියෙන නුසුසුකම් ඉවත් කරන සුදුස්සෙක් නිර්මාණය කර ගැනීම. ඒ වෙනුවෙන් උන්වහන්සේ මෙවන් ප්‍රතිපදාව අපට විශේෂයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් හෙලිපෙහෙලි කොට දුන්නා. එතකොට අපි ඒ උන්වහන්සේගේ ඉගැන්වීම අනුව ඒ සුදුසුකම් මතු කරන මෙලව සැනසීම පිණිස පරලොව සුරක්ෂිත භාවය පිණිසද හේතු වෙන ප්‍රාර්ථනා කළත් නොකළත් හේතු වෙන මෙවන් පින්කම් සිද්ධ කරමින් ඉබේම નિરાයාසයෙන්ම ලැබෙන ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන දෙයක් පිළිබඳව අපි නැවත ඇලුම් කළ යුතුනේ ඒක ලැබේ. නොලැබෙන දෙයක් පිළිබඳව උත්සාහයෙන් ඉපදවිය යුතු දෙයක් පිළිබඳවයි අපි මේ වගේ වෙලාවක අපේ අවධානය යොමු කළ යුත්තේ. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ කියන කාරණාව හොයන්න. සංසාරේ බොහෝ කාලයක් දුක් විඳ 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 උන්වහන්සේ ගමන ආවේ. අහසේ තරුපර යන්න ඇස් දන් දුන්න අය, මහ පොළොවේ පස් පර යන්නට මස් දන් දුන්න අය, මහ සාගරයේ ජලයේ පරදින්නට ලේ දන් දුන්න අය, මහ මේරු පර්වතයටත් වඩා උසට හිමාල පර්වතයටත් වඩා උසට ඔටුනු බලන් හිස් දන් දුන්න අය කියලයි අපි ඉගෙන ගත්තේ. ඉපමණ කාලයක් උන්වහන්සේවන් ජීවිත පරිත්‍යාග කරමින් මේ ගමන ආවේ උන්වහන්සේට මේ සසරෙන් මිදෙන්න නිවන් අවබෝධ කරගැනීමේ අපේක්ෂාවම නෙමෙයි. උන්වහන්සේට මීට බොහෝ කාලයකට ඉහත කල්ප ගානකට ඉහත දීපංකර පාද මූලයේදී ඊටත් එහාදි සමහර වෙලාවට උන්වහන්සේට ඕන තරම් අවස්ථාව තිබුණා බුදුරු දැකලා ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න. මා වෙන කෙනෙක් තනිවම නිවන් දකින්න සුදුසු නැහැ. උන්වහන්සේ බුදුරයන් වහන්සේලාව දකිනකොට හිතුවේ මුන්වහන්සේ යම් දවසක අතීතයේ සතර පද ගාථාවක් අහලා තවත් බුදුහාමුදුරු කෙනෙක් ළඟ නිවන් දැක්කනම් අද මේ ලෝකයක් සැනසෙන්නේ කොහොමද? උන්වහන්සේ තමන්ගේ අතටපත් නිවන අතහැරිය නිසා අද මේ ලෝකයට සැනසෙන්න පුළුවන්. ඒ නිසා මා වෙන කෙනෙකුත් අද නිවන් දකින්නක සුදුසු නැහැ. මතු දිනයක මේ ලෝකයක් සනසලා ලෝකයකට මේ සැනසීම දීලා මමත් නිවෙනවා කියන අදහසයි මහන්සලා දෙකතාව. එනිසා ඒ මහා කරුණාව කියලා කිව්වෙ තමයි අනුන් දුකින් උදවීමේ අපේක්ෂාවෙන් තමන්ගේ සැපත අත්හැරියා. තමන්ගේ නිවන අත්හැරියා. එසේ මහා කල්ප ගණනාක් ගෙවාගෙන ඇවිල්ලා සයාවුදු කාලයක් දුෂ්කර ක්‍රියාවක් කරලා මේ ජීවිතයේදී තිබිච්ච රජ සැපත අත්තව සද්දෙනකින් ලැබෙන්න තිබිච්ච චක්‍රවර්ති රාජ සම්පත්තිය අලුයමලු කෙළපිඳක් සේවිත දමා වරදහරට ගිහිල්ලා දුෂ්කර අවධියක් ගත කරලා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් සම්බුද්ධත්වයට පත් වුනේ ලෝකයක් සනසන්න සතුටු කරගන්න. උන්වහන්සේ ඒ ලෝකය සනසන්නට ලෝකයේ සසර දුකින් මුදවන්නට උන්වහන්සේ ලෝකයේ පිළිබඳවමයි අවබෝධ කරගත්තේ. එහෙදී උන්වහන්සේ හඳුනාගෙන තිබුණා මේ ලෝකය තුල මේ සසර ගමනේම අපි නොදන්න, අපි නොදැක්ක, අපි වරදවා ගත්ත ධර්මතා පහක් ලෝකේ ඇති බව. ඒ ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසා මමය මගේ මගේ ආත්මයයි තෘෂ්ණා දෘෂ්ටිමානයෙන් වැළඳ වෙන ඒ තුළම අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් මේ ලෝක සත්‍යය සසරෙහි ගෙවෙන බව උන්වහන්සේ අවබෝධ කරගෙන තිබුණා. ඒ අපි තාමත් ඇත්ත නොදැක්ක ඇත්ත නොදන්න ධර්මතා පහ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. අපි පුද්ගල භාවයෙන් මමේ මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ මේ ටික. බඹයක් පමණ වූ මේ සිරුර මගේ කියනකොට මේ රූපය තමයි මම මගේ කියලා අරගත්තා. මේ කය තුල සුව දුක් අදුක්කම සුඛ විඳීම් හට ගන්නවා. ඒ වේදනාවත් මගේ මම හඳුනන බව, රූප හඳුනන බව, ශබ්ද හඳුනන බව, ගන්ධ රස පහස හඳුනන බව, සංඥාව. රූප ගැන හිතන බව, ශබ්ද ගැන හිතන බව, ගන්ධ රස පහස ගැන හිතන බව සංස්කාර. රූප දැනගන්න, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න බව විඥාන. දැන් අපේ ජීවිතය වෙලා තියෙන මේ ටික. මම කියන්නේ මගේ, කියන්නේ මගේ ආත්මය කියලා ගත්ත මේ ටික. බුදුහාමුදුරුව පණවනවා මෙන්න මේ ටිකේ අපි ඇත්ත දන්නේ නැහැ කියලා. මේ ටිකේ සත්‍ය දන්නේ නැහැ කියලා කියනවා. මේ ටිකේ අපි මුලා වෙලා කියනවා. මහා අන්ධකාරයකටපත් වෙලා කියනවා. බුදුරජාණන් වහන්සේ වරක් අන්තරීක්ෂ කියන අපාය ගැන, අසුර අපාය ගැන පැහැදිලි කිරීමක් කළා. අන්තරීක්ෂ අපාය කියලා පැහැදිලි කළේ ලෝක ධාතු තුනක් අතරත පවතින ස්ථානය. ඒක හිරුද හඳු දහසක් පැනුවත් කවදාවත් එළිය වැටෙන තැනක් නෙමෙයි. මහා අන්ධකාර තැන. අධික සීතලෙන් යුක්ත තැනක් හැටියටයි හඳුන්වන්නේ. මේ අසාගර සිටිය වික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශයක් කළ හිනන් ස්වාමීනි, ඒක මහා මහා අන්ධකාරය වෙන්නේ නැති කියලා. මේ මහණනි, ඒක අන්ධකාරයක් නෙමෙයි. ඊට වැටි අන්ධකාරයකයි නුඹලා ඉන්නේ. මොකද්ද ස්වාමීනි ඒ අන්ධකාරය? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන සංඛ්‍යාත මේ ස්කන්ධය මම මගේ මගේ ආත්මය වශයෙන් ගැනීම අරිටත් වඩා ලොකු අන්ධකාරයක් බව, එතන යෙදෙන්නේ ඊටත් වඩා ලොකු අඳුරක් බව බුදුහාමුදුරුව වදාළා. අපි යම් දවසක ඇත්ත තේරුම් ගන්න කොටයි තේරෙන්නේ බුදුහාමුදුරුව කියන තරම් නැත්තක්. ඒ තරම් නොදන්නාකමක, ඒ තරම් අන්ධකාරයකයි අපි මේ ලෝකයේ තුල මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියලා අරගෙන අපි අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විදින්නේ මේ සතර ගමන. එනිසා උන්වහන්සේගේ මුළු ධර්මයේම මෙන්න මේ ටිකේ ඇත්ත තේරුම් කරලා දීලා ඒ අවිද්‍යාවෙන් මෝහයෙන් අපව ඉවත් කිරීම සඳහායි උන්වහන්සේ බුදු වුණේ. ඒ උන්වහන්සේ කියූ දහමානුව මනස මෙහෙවලා බැලුවා නම් ඒ අන්ධකාරයේ ඒ මෝහය බරපතලකම තේරෙනවා. ඒකෙන් නිදහස් වෙච්ච තැන අපි නොලැබූ සැපත සතුට ඒ සමග අපට අත්පත් වන බව අපට හොඳට දැනෙනවා, තේරෙනවා. එනිසා උන්වහන්සේ ඒ දේශනා කළ ධර්මය පිළිබඳව නිතර නිතර සොයන්නට ඕන, සිතන්නට ඕන, විමසන්නට ඕන. අපි දාන ආදී පින්කමක් සිද්ධ කරලා දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්, මනුස්ස ලෝකේ මනුස්ස සම්පත් පිළිබඳව හිත හිතා පුංචි දෙයක ආශාව අතහැරලා මහා ලොකු තැනක තණ්හාව වඩවා ගන්නවට වඩා තෘෂ්ණා ක්ෂය කිරීම පිණිස ඇත්ත ඇසිටින් දකින ධර්මකට ඉවසීම, යොමු වීම හුඟක් වටිනවා. ඒ සඳහා සුදුසුයි පින්කමක් කළාම අපේ හිත ප්‍රමෝදවත්. බාහිර කෙලෙස් සහගත අරමුණු වලින් හිත මිදිලා ඒ ධර්මය තේරුම් ගන්න, අවබෝධ කර ගන්න හොඳ මානසික පසුබිමක් ඒ පින්කමත් එක්ක ලැබෙනවා. ඒ නිසායි මේ බඳු පින්කම් සමාධියට පරිස්කාරයක් වෙන්නේ, උපකාරයක්. ඒ නිසා අපි ටිකක් නිවිද න්‍යායන්ගෙන් හොයලා විමසලා බලන්නට ඕන. ඒ මුලාව මොකද්ද? ඒ මුලාවෙන් නිදෙන්නේ. දැන් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට මම ඉන්නවා. මමයි රූප දකින්නේ. මටයි රූප පේන්නේ. මම ශබ්ද අහනවා. ශබ්ද ඇහෙන්නේ මටයි.
මටයි දන තුන දැනෙන්නේ. දන තුන දැනගන්නේ මමයි.
රස විඳින්නේ මමයි, රස දැනෙන්නේ මටයි. පහස විඳින්නේ මමයි, පහස දැනෙන්නේ මටයි. අරමුණු දැනගන්නේ මමයි, අරමුණු දැනෙන්නේ මටයි. එතකොට මේ සීමාව තුළ අපි ඔය කියන අන්ධකාරය තුල වාසය කරනවා. මොකක්ද මේ අන්ධකාරය? අපි ඉන්නේ ඇහැට පේනවා. ඇහැට පේනවා, පේන දේවල් තියෙනවා. තියෙන දේවල් නිසා අපට පුළුවන් පේන දේ වොන්න අල්ලලා බලන්න පුළුවන්. පේන දේ ඉඹල බලන්න පුළුවන්. පේන දේ හපලා ලෙව කාලා බලන්න පුළුවන්. දැන් අපට මේ ලෝකයේ විඳින්න තැනක් හම්බ වෙලා තියෙන්නේ ඔය විදිහට. ඇලෙන්න ගැටෙන්න ඉඩක් හම්බ වෙලා තියෙන්නේ ඔය දැනුම තුල. ඔන්න ඔය දැනුම තුල තමයි අපේ මුලාව අවිද්‍යාව ඉදලා තියෙන්නේ. දැන් අපට පේන අරමුණක් දිහා බැලුවොත් ඒ ගැන අපට විමසා බලන්න පුළුවන්. දැන් මං අපි මේ පැත්තෙන් පේන මේ බිත්තිය දිහා බැලුවොත් දැන් ඔන්න මට පේනවා, පේන්නේ මොකක්ද? බිත්තියක්. බිත්තියක් පේනවා මට. දැන් බිත්තියේ ගුණාගුණ ගැන කතා කරන්න පුළුවන්. බොහෝ මාතෘකා තියෙනවා ඒ ඔස්සේ කතා කරන්න. දැන් අපි බිත්තියට සාපේක්ෂව බොහෝ දේ කතා කරන්න ගොඩනැගුණේ බිත්තියක් හම්බ වුණ නිසා. බිත්තියක් කියලා හම් වුණේ මොකක්ද? අපි බාහිරයට ඇලුණු අය නිසා බාහිරයෙන් මිදීම සඳහා ටිකක් ඒ මතම පිළිටලා විමසලා බැලුවත් අපිට යම් ඇත්තක් පරමාර්ථයම නොවුනත් යම් ඇත්තක් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ බිත්තිය අපි හිතමු ගල්වැලි සිමෙන්ති යකඩෙන් හැදුණා කියලා. දැන් අපට ගල් පේන්නේ නැහැ. ගඩොල් පේන්නේ නැහැ. වැලි පේන්නේ නැහැ. සිමෙන්ති පේන්නේ නැහැ. යකඩ පේන්නේ නැහැ. ඇත්තනම් අපිට ඒව එකක්වත් පේන්නේ නැහැ. ඇත්තටම අපට පේන දේ මොකක්ද? බාහිරේම අපි පේනවා කියනවා නම් අපි මේ මත පටන් ගත්තොත් පරිශනය ඇත්තටම මොකද්ද අපට පේන්නේ? අපට පේනවා නම් පේන්නේ වර්ණ සටහනක්, වර්ණයක් වගේ. මේක පාටම විතරයි පේන්නේ. දැන් අපි බාහිරේම පේනවා කියන දැනකින් අපි පටන් ගත්තාම ඇත්තටම නම් මට පේන්නේ මේකේ පාටම විතරයි, වර්ණයම විතරයි. දැන් වර්ණය පේනවා. ඉන් එහාට මට මුකුත්ම පේන්නේ නැහැ. දැන් මම මේ බිත්තියක් පෙවුණා, බිත්තියක් දැක්කා කියලා කියන්නේ වර්ණේ දැකලාද? එහෙනම් මම බිත්තියක් කියලා අදහස් කරන්නේ මොකද්ද? ගල් ගඩොල් වැලි වලින් සිමෙන්ති වලින් හදපු එක. දැන් මට ගඩොල් ගඩොල් වැලි සිමෙන්ති පෙනිලාද? දැකලාද? මම ඒව කවදාවත් දැකලා නැහැ. මම දැකලා තියෙන්නේ මෙතන දැන් වර්ණයම විතරයි. වර්ණය දැකලා මම බිත්තියක් දැක්ක ඝන බල වූ බිත්තියක් දැක්කා කියන අදහසකින්. දැන් මේ බිත්තියේ ගුණාගුණ ලස්සනව ලස්සන ගැන කතා කරන්න පුළුවන්, ඇලෙන්න ගැටෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම මගේ ඇහැට හම්බ වෙලා තියෙන්නේ වර්ණ මාත්‍රයක් විතරයි. ඊට යන දෙයක් හම්බ. එහෙනම් ඊටු ටික හදාගත්තේ කවුද? දැන් ඊළඟට තවදුරටත් අපි බලමු එහෙන් පේන දේ අල්ලන්න පුළුවන්ද කියලා. දැන් එහෙට පේනවා වර්ණේ, පාට පේනවා. දැන් ගිහිල්ලා එල්ලුවොත් මොකක්ද හුවෙන්නේ? පාට හුවෙනවද? දැනෙන්නේ මොකක්ද අපට? තද ගතිය දැනි, රුදු ගතිය දැනි, උණුසුම දැනි, කොසිසිල දැනි. ඊට වැඩි දෙයක් හම්බ වෙන්නේ. දැන් ඒකද බෙරුනේ? දැන් ඒ තද ගතිය මුදු ගතිය නම් පෙරුණේ. දැන් මෙහෙම බලලා කියත හැද තදයි මුදුයි කියලා. එහෙනම් පෙරුණු දේ නෙමෙයි අපට අහුනේ. දැන් කවුරු හරි තුනා නම් පෙරුණු දේ ඇල්ලුවා කියලා වැරදීනේ. පෙරුණු දේ නෙමෙයි අල්ලලා තියෙන්නේ, අහුවෙලා තියෙන්නේ අතට දැනුනේ. දැන් අතට අල්ලලා ගියතයි දැත් දෙක පියාගෙන මේක රතු පාටයි, මේක කොළ පාටයි, මේක කහ පාටයි කියලා පාට දැනගන්න පුළුවන් අතට. එහෙනම් වර්ණය හමු වෙන්නේ ඇහැටම විතරයි. අතට අල්ලන්න බැහැ. අතට අහු වෙන්නේ ධාතු. පට විහා තේජු. අපෝ ධාතු දැන ගන්න බැහැ. අපෝ ධාතු රත් දැන් මුත්තේ කොතද ගතිය දැනේ. කොමු සුම් සිසිල් ගතිය දැනේ. පටිවෝ තේජු ගතියමයි දැනේ. වායෝ ධාතුවත් එක මුදු බව දැනේ. කොතද බව දැනේ. එක්ක සිසිල් බව දැනේ. ඒ පටවි තේජෝ ගතියමයි දැනෙන්නේ. ඒ ධාතු දෙක දුරනුබෝධයි, අවබෝධයට අපහසුයි. එතකොට අපිට අතින් ඇල්ලුවොත් එකක්. එතකොට පෙනිච්ච දේ නෙමෙයි අතට එන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ එහැට පේන දෙයක් තියෙනවා, ඒක අතිනුත් අල්ලන්න පුළුවන්. දැන් අපිට දැන් තේරෙනවා එහැට පෙනුන සීමාව ඇත්තට නම් මේක. ඒ වර්ණය නම් අල්ලන්න බෑ. අල්ලන්න ගියාම අහුනේ තද ගතිය, මෘදු ගතිය, උණුසුම් සිසිල් ගතිය, ධාතුව. ධාතුව වගේ හැට පේන්නේ නැහැ. පේනවා නම් දැනුත් කියන්න පුළුවන් වෙන්න බෑ මේක තදයි මේක මෘදුයි කියලා. මේක සිසිල්ලි මේක උණුසුම් කියලා කියන්න පුළුවන් වෙන්න බෑ. ඒක පේන්නේ. එහෙනම් මට පේන දේ අල්ලන්න බෑ. අල්ලන දේ පේන්නේ. දැන් මම පේන දේ ඒ වර්ණයේ ගඳ සුවඳ බලන්න සිප ගත්තොත් මේක මට පිටියේ ගඳක් සුවඳක් දැනේ. සතර මහා ධාතු නිසා හටගත් ගඳක් සුවඳක් දැනේ. වර්ණයේ ගඳ සුවඳ නම් දැනෙන්නේ නැහැ. පෙනිච්ච දේ ගඳ සුවඳ විඳින්නද මේක ලෙව කාල බැලුවොත් රසේකුත් දැනේ. හැබැයි පිරුණු වර්ණයේ රසේ නම් නෙමෙයි බිත්තියේ රසය. එහෙම නැත්නම් සතර මහා ධාතුව නිසා හටගත් රසයක්. එතකොට දැන් අපට ඇත්ත වශයෙන්ම ඇහැට පේනවා කියන සීමාව මෙච්චරයි. දැන් මම කොහොමද බිත්තියක් ගැන සතුටුව සතුටු වෙන්නේ? දැන් මේ වෙනත් වෙනත් අරමුණු දිහා බලන ඕන දෙයක් දිහා බැලුවාම හම්බ වෙන්නේ අපිට. දැන් සජීවී කියන ස්ත්‍රී පුරුෂ ආදීන් දිහා බැලුවොත් අපිට හම පේන්නේ නැහැ, මස පේන්නේ නැහැ, නහර පේන්නේ නැහැ, ලේ පේන්නේ නැහැ, ඇටකටු පේන්නේ නැහැ, ඇටමඳුරු පේන්නේ නැහැ, අක්මාව පේන්නේ නැහැ, හදවත පේන්නේ නැහැ, පෙනහළු පේන්නේ නැහැ, අග්නිහාසය පේන්නේ නැහැ, පිත්තහාසය පේන්නේ නැහැ, වකුගඩු පේන්නේ නැහැ, ආමාශය පේන්නේ, බඩවැල පේන්නේ, එහි තියෙන නොපැසුණු පැසුණු ආහාර පේන්නේ, ලේසරව සතුට පේන්නේ, මුදුත් පේන්නේ. අපට පේනවා නම් පේන්නේ මොනවද? මේ සජීවී කියන තැනත් අපට පේන්නේ ඇහැට පේනවා නම් පේන්නේ වර්ණය විතරයි. වර්ණය විතරක් පේන තැනක අපි කෙනෙක්ව හදාගන්න තියෙනවා. කෙනෙක්ව හදාගන්න. දැන් අපි කෙනෙක් දිහා බලනවා කියන තැනත් අපිට මේ ඉන්න කෝණයෙන් බැලුවාම එක පැත්තක් එක කොටසක ඇහැට විශ්ේ කර ගන්න පුළුවන් එක ප්‍රමාණයක වර්ණ සටහනක් අම්බේ. දැන් මේ ඉන්න කෙනාගේ පිටිපස්ස ඇහැට පේලා තියෙනවද? එතකොට අපිට හමු වුණේ වර්ණ සටහන හරි හම්බ වුණේ මේ සමස්ත කායක නෙමෙයි. ඇහැට විශ්ේ කර ගන්න පුළුවන් පුංචි ඉලක්කය. එතකොට දැන් ස්ත්‍රියක් පුරුෂයෙක් දුවේ පුතේ කම්මේ තාත්තේ කියලා දැන් අපට ඇලෙන්න ගැටෙන්න තැනක් හම්බ වෙනවා. දැන් පේන රූපයක් තියෙනවා, පේන කෙනෙක්. දැන් අල්ලන්නත් පුළුවන්, ඉබල බලන්නත් පුළුවන්, හපලා බලන්නත් පුළුවන් කියන දැනුම තියෙනවා. ඇත්තනම් අපට පේන දේ කියන සීමාවේ අපි ඉන්නවා නම් අපට පෙනෙන දේ පෙනෙනවාම පමණයි. ඊට එහාට ඒක සිප ගන්න රස බලන්න අල්ලල බලන්න පුළුවන් කමක් නැහැ. ගඳක් සුවඳක් දැනෙන්න පුළුවන්. ඒ සුවඳ ඇහෙන් බලන්න බෑ. සුවඳ ඇහැට පේන්නේ නැහැ. හැබැයි සුවඳ එන්නේ මෙන්න මේකෙන් කියලා ගත්තොත් ඇහැට පේන දේක් හම්බ වෙනවා. එතකොට අපි සුවඳ යම් දෙයකට බද්ධ කරලා එකතු කරලා ගත්තොත් අල්ලන්න පුළුවන් දේ. හැබැයි සුවඳ කියලා කියන්නේ නහයට දැනෙන. සුවඳ කවදාවත්ම ඇහෙන් බලන්න බෑ. දිව ගාලා බලන්න බෑ. අල්ලලා බලන්න බෑ. සුවඳ දැනෙයි නහයට මුතර. වෙන ආයතනයකට ගෝචර කරගන්න බෑ. රසයක් විඳින්න පුළුවන් දිවට. දිව නිසා රසයක් දැනෙන්න පුළුවන්. හැබැයි රසය එහෙම බලන්න බෑ. නිවල බලන්නත් බෑ. අල්ලල බලන්නත් බෑ. හැබැයි රසය එන්නේ මේකෙන් කියලා අපි වරදවා ගත්තොත් අල්ලල බලන්න තැනක් තියෙනවා. නිවල බලන්න තැනක් තියෙනවා. එහෙම බලන්න තැනක් තියෙනවා. නමුත් රසය අපට අහවල දෙයින් ආවා කියලා සැබෑව යථාර්ථයේ වෙනකොට හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අල්ලල බලපු දේ අතට හමුණු දේ ඇඟට ගැටුණු දේ ගැටුණ විතරයි අපි අඩුවක් සම්පූර්ණ කරගන්න. දැන් මට මේ අතින් ඇල්ලුවොත් මගේ මේ ඇඟිලි තුඩු වලට හසු වෙන සීමාවේ තමයි මට යම් තද ගතියක් හෝ මෘදු ගතියක් හෝ දැනෙනවා නම් දැනෙන්න ඕනේ. ඒ සීමාවෙන් එහා ටිකක් මට මේ ස්පර්ශය තුළ දැනගන්න බැරි දැනෙන්න විදිහක් නැහැ. මට දැනෙනවා නම් මේ අතට හැපුණු ප්‍රමාණය විතරයි යම් සුව බවක් හෝ දුක් බවක් හෝ කලු බවක් හෝ මෘදු බවක් හෝ සිසිල් බවක් හෝ උණුසුම් බවක් හෝ මොනවා දැනෙනවා. එතනින් එහා ගැන මුකුත් දැනෙන විදිහක් නෑ. හැබැයි දැන් මම පුටුව බොහොම සුව පහසුයි. පුටුව හරි වටිනවා හරි හොඳයි කියලා කතා කරනවා නම් දැන් මගේ කයට ගැටිච්ච පුංචි දේ සීමාව කයට හසු වෙච්ච ටික විතරක්. අනිත් ටික ඔක්කොම ටික අඩුව පුරව ගන්න අපේ අන්නර අවිද්‍යා සහගත මනස. ස්පර්ශෝනි මෙච්චර පුටුවක පහස ගැන කතා කරනවා. අත තියන බලලා හරිම මුදුයි. දැන් මට දැනුණා නම් දැනුනේ මේ ස්වර්පේ විතරයි. එතනින් ඉහාව ගැන මට ඇතිවීමක් නැහැ. එතකොට අපේම අවිද්‍යා සහගත මනස අපට මේ පේන ඇහෙන දැනෙන දැනගන්න සීමාව ඉක්මවා බොහෝම මිත්‍යා සහගත ප්‍රති නිර්මාණයක් කරලා දෙනවා. අන්ධකාරය කියන්නේ ඔකට නැතිම තැනක් නැතිම දෙයක් ඇතිම දෙයක් බවට හදලා පෙන්වනවා. එතකොටයි අපි මේ ඇලිලා ගැටිලා කුසල් අකුසල් කර්ම රැස් කරගෙන මේ සසරේ යන්නේ. දැන් අපට පුළුවන් වුණොත් ටිකක් හිතන්න ඇත්තටම ඇලෙන ගැටෙන අරමුණක් හමු වෙච්ච වෙලාවේ හරි මම මොකටද ඇලුනේ මොකටද ගැටුනේ මොකද්ද මට පෙනුනේ මොකද්ද මේ ඇතුළත අභ්‍යන්තරයේ ඇති කිසිවක් පෙනුනේ නැහැ. මගේ ඇහැට පෙනුණා නම් පෙනුනේ මේ වර්ණ සටහනක්. එතකොට වර්ණය අල්ලන්නත් බැහැ, ඉප ගන්නත් බැහැ, රස දිව ගාල බලන්නත් බැහැ. දැන් මේ ඇලුණු තැන ගැටුණු තැන අල්ලන්න පුළුවන්, ඉප ගන්න පුළුවන්, දේහ කාල අපල රස විඳින්නත් පුළුවන්, එහෙන් බලන්නත් පුළුවන් කියන එකක් බවට මේ ඔක්කොම ආයතන වලින් විඳින්න පුළුවන් දෙයක් බවට හදලා දුන්නු නිසා නේද මෙහෙම ඇලුනේ මෙහෙම ගැටුනේ. දැන් මට ඇහෙන් බැලුවොත් මේක වර්ණේ පෙනෙයි. අතෙන් ඇල්ලුවොත් අදගතිය ධාතුව දැනේ. නාසය ලංකලොත් සතර මහා ධාතුව නිසා හටගත් යම් ගන්ධයක් දැනේ. දිව ගාල බැලුවොත් සතර මහා ධාතුව ඇති තැන හට ගන්න රස කියන පෝජාව දැනේ. යමක් දැනේ. ඉන්හාට මට මොකුත් හම්බ වෙන්නේ නෑ නේද? රසය කියන්නේ මේ පේන දේ නෙවෙයි නේද? ධාතුව කියන්නේ පේන දේ නෙවෙයි නේද? ගන්ධය කියන්නේ පේන දේ නෙවෙයි නේද? එතකොට ගන්ධය පේන දෙයක් නෙමෙයි රසයක් නෙමෙයි පහසක්. පහස පේන දෙයක් නෙමෙයි නාසයෙන් දැනෙන දෙයක් නෙමෙයි කයට දිවට හම වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ මහ විද්‍යාවක් විසින් අවිද්‍යාව විසින් මට ඇලෙන්න ගැටෙන්න දෙයක් හදලා දීලා මාව මෙහි මේ ආස්වාදයට බන්ධනය කරලා නේද? ඒ ආස්වාදය තුලත් අත් වෙන්නේ ආදීනවයකට පත් වෙන එක නේද? මේ විදිහෙන් අපි හැම මොහොතකම එබඳු තැන්වල විමසා බලන්න පුරුදු වුණොත් පුරුදු කළොත් මේ ආයතනයෙන් කරන දේ වෙන ආයතනයකට සම්බන්ධ කරන්න බෑ. ආයතනයෙන් ආයතනයට ගැටලන මෙන්න මේ ක්‍රියාව නැවැත්වුවොත් අපිට මේ ලෝකයේ තුල මේ කියන තරම් ඇලීම් ගැටීම් හදාගෙන මුලාවටපත් වෙන්න තරම් කරුණු කාරණා යෙදෙන්නේ නැහැ. බාහිරයේ පිළිබඳව අපේ තුනනන් යම් ඇල්මක් කැමැත්තක් එය බොහෝ දුරට ගිවිලා යන. හැබැයි එහෙම බැලුවා කියලත් සම්පූර්ණයෙන් මිදෙනවනේ. තවදුරටත් බැලුවොත් අපට බාහිරයේ තියෙන මේ වර්ණයවත් අපට දෙන්නේ නැහැ. බාහිරයේ තියෙන රසයවත් දෙන්නේ නැහැ. බාහිරයේ තියෙන ගන්ධයවත් අපි විඳලා නැහැ. බාහිරයේ තියෙන පහසවත් අපට හරියට ලැබිලා නැහැ. ලැබුණා නම් පහසම විතරයි. දැන් අපි ඇහෙන් රූප බලනවා කියන තැන මගේ මේ ඇහෙන් මෙහි තියෙන රූපයක් බලනවා කියලයි අපි හිතාගෙන ඉන්නේ. අපි දන්නවා අපි ඉගෙනගත්ත විද්‍යාව තුලත් අපට කියලා දුන්නේ බාහිරයේ තියෙන රූපයත් ආලෝකයත් නිසා ඇහි ඡායා මාත්‍රයක් අට ගන්නවා කන පිට හැරිලා කියලා. ඒ පරිවිඩේ තමයි මොළයට යන්නේ මොළෙන් තමයි දැනගන්නේ කියලයි අපි ඉගෙනගත්තේ. එතකොට ඒ විද්‍යාව තුලත් අපි දන්නවා එතකොට මොළේට දැනගන්න පුළුවන් වෙන්නේ මොළේ නම් දැනගන්නේ ඇහි හටගත්ත චිත්‍රයේ මිසක් බාහිරයේ තියෙන දේ නෙමෙයි. එතකොට අපේ බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම තුල අපිට කියලා තියෙන්නේ කර්මය විසින් ඇහි හදලා තියෙනවා. අපට විඳින්න පුළුවන් විදිහට රූපය සකස් කරලා දෙන්නේ ඇහැ. ඇහැට හැකියාවක් තියෙනවා බාහිර අරමුණක් ඇති කල්හි විඳින්න පුළුවන් විදිහට, සැප දුක් විඳින්න පුළුවන් විදිහට ඒ වගේ ප්‍රතිනිර්මාණයක් කරන ඡායා මාත්‍රයක් හදන. එතකොට බාහිරයේ තියෙන වර්ණේවත් නෙමෙයි එතකොට. දැන් අපි කණ්ණාඩිය ළඟට ගියාම කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා. දැන් මේකයි මොනවත් එතනට ගියේ නැහැ. මේක වර්ණේ හිට ගැලවිලා ගියේ නැහැ. මෙහි තියෙන දෙයට සමාන සටහනක් එහි තියෙනවා. මෙහි මුකුත් ගිහිලා නැහැ. මෙහි කිසි සම්බන්ධයක් නැහැ. නමුත් සම්බන්ධයක් නැහැ කියන්නත් බෑ මේ බාහිරයේ ඇති නිසා එබඳු ඡායාවක් හටගන්න. එතකොට හැප් කරලා තියෙන්නේ ඔය කාර්යයමයි. ඡායා මාත්‍රය. එතකොට වර්ණයක් නෙමෙයි එතනට කියන්නේ වර්ණ මාත්‍රය. වර්ණ සටහන. ඒ වර්ණ සටහන තමයි චක්කු විඥාණයට දකින්න පුළුවන් මේ. චක්කු විඥාණයට බාහිරේ බලන්න බෑ. මේ කර්මජව හටගත්ත මේ ඉන්ද්‍රිය තුල හටගත්ත මේ දේ පිළිබඳව යම් අත්දැකීමක් ලබන්න පුළුවන්. එතකොට එහෙන් රූප දකින්නවා කියලා කියනකොට බාහිරේ දැකලා නේ. එහෙන් විසින් හදපු චිත්‍රය තමයි එක චිත්‍රයක්.
කැමරාවේ ડિජිටල් කැමරාවේ අපට හම්බ වෙන චිත්‍රයක්. මේ චිත්‍රේ බාහිරේ තියෙන රූපේ නෙමෙයි. කැමරාවේ ඉදිරියේ තියෙන රූපේ නම් පෙත්ලොම් නියදත් සම්මස්නාරයට ඇතුළු කිව්වේ. ඒක සතර මහා ධාතුයෙන් හටගත් එකක් වෙනවා. ඒක ආහාරයෙන් ලැබෙන එකක් වෙනවා. ඒක දිරණ ලෙඩ වෙන නියන ධර්මතාවයක් වෙනවා. හැබැයි මේ ප්‍රතිබිම්බයක් හැටියට අපට ගන්න හම්බ වෙලා තියෙන කැමරා තිරේ හම්බ වෙන චිත්‍රය රූපයක් තමයි. හැබැයි ඒක කෙසලොම් නියදත් සම්මත් නැහැ හොයන්නේ. ඒක සතර මහා ධාතු හොයන්න බෑ. ඒක ආහාරයෙන් ලැබෙන එකක් නෙමෙයි. ඒක ලෙඩ වෙන දිරණ මැරෙන හේතුත් නෙමෙයි. දැන් අපිට හම්බවලා තියෙන ඡායා මාත්‍රය චිත්‍ර මාත්‍රය. එතකොට මේක දිහා බලලා අරහිය දැක්කා කියලා වර්ණයේ හරියෙන් දැක්කා කියලා හිතපු එක. එතකොට වර්ණයේ කොහා ගිහලා බිත්තියක් දැක්කා කෙනෙක් දැක්කා කියන එක ඊටත් වඩා. දැන් අපි මහා මෝඩකම තැර ගන්නවා. මෙතන වර්ණයක් විතරයි හැට තියෙන්නේ. වර්ණයේ ඇත්තන අනිත් එකක්වත් පිරුණේ පිරුණේ කියලා කොහොමද දැනගන්න? පිරින්නේ වර්ණේ නම් ඒක අල්ලන්නේ කොහොමද? වර්ණේ කුලින්ද ගන්ධ, වර්ණේ කුලින්ද රස, වර්ණේ කුලින්ද පහස? අපි මුලා දුරු කරගන්න. ඒක නවදුරටත් දුරු කරනවා, අන්ධකාරය දුරු කරනවා. ඉහි දෙවිලා නැහැ. ඉහි තියෙන නිසා මිහිහට ගත්ත සටහනක් දැකලා තියෙනවා. මෙහෙම දැකලා හරි දැක්කා කියද්දි මොන මොකද තමයි. එතකොට අපි ටික ටික අභ්‍යන්තරයට. එතකොට අපිට තේරෙනවා මේ බඳු තැනක් දැකලා බාහිරයෙන් දැක්කා, බාහිරයේ දෙයක් දැක්කා, කෙනෙක් දැක්කා කියලා කියනකොට අපි කුච්චර මුලාවකට පත් වෙලා, කුච්චර හැවටීමකට පත් වෙලාද බාහිරයට යොමු කරනවා. එතකොට බාහිරයේ තියෙන කෙනෙක් දෙයක් බවට පත් කරන ගහක් වෙලක් මලක් ගඟක් කියලා අරගෙන ඒ තුල සැප දුක් විඳිනවා කියනකොට අන්න තේරෙන ආස්වාදෙ. එහෙම බලනකොටත් යම් ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදේ වගේම එය ඒ ආකාරයෙන් පවතින්නේ වෙනස් වෙනවා උපරිණාමයට පත්. එතකොට ඒ කැමති දේ වෙනස් වෙනකොට දුක අප්‍රසන්න භාවීතිය උපදිනවා. ආස්වාදයේ ඇතන ආදීනවේ. දැන් අපට ආස්වාදයේ ආදීනවේ දෙකම අතහරින්න පුළුවන්. එහෙ තියෙනවා නෙමෙයි, එහෙ පේනවා නෙමෙයි. පේන තැන මේ ඇත්තයි මෙහෙයි කියලා අපිට පෙනෙනවා කියන තැන ඇත්ත දැකලා අපි හිතින් හදාගන්න අර නිර්මාණයට ඉඩ නොතැබුවොත්, අවිද්‍යාවේ කාර්යයට ඉඩ නොතැබුවොත් ආස්වාද ආදීනව දෙකෙන් මිදුණා කියලා කියන්නේ නිස්සාරයි. රූපයෙන් මිදුණා, වේදනාවෙන් මිදුණා, සංඥාවෙන් මිදුණා, සංස්කාරයෙන් මිදුණා, විඥාණයෙන් මිදුණා. ඒ ටිකෙන් මිදෙනවා කියලා කියන්නේ ජාතියෙන් මිදෙනවා, ජරාවෙන් මිදෙනවා, ව්‍යාධියෙන් මිදෙනවා, මරණයෙන් මිදෙනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් මිදෙනවා. පරිමුංචති දුක්ඛස්මාති වදාමි, සියලු දුකින්ම මිදුණේයි කියලා කියනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතය තුළ හිතෙන්න. ඉතින් අපි නුසුදුසු නෙමෙයි. දැන් අවුරුදු 2600කටත් කිට්ටු වෙන කාලයක් ඒ නුසුදුසුකම් ඉවත් කරන, සුදුසුකම් මතු කරන වැඩේ කළා. දැන් ඒ සුදුසුකම මතු වෙලා තියෙන්නේ. දැන් ඒ සුදුසුකමට හරියන ඇසුරක් ලබාගෙන, දහමක් හොයාගෙන දැන් අපි හිතන්න පටන් ගන්න ඕනේ. මේ විදිහෙන් හිතන්න බලන්න පටන් ගත්තොත් උන්න අපේ සුදුසුකම මතුවෙච්ච බව, බුදුහාමුදුරුවෝ මගේ නුසුසුකම ඉවත් කරලා මේ සුදුසුකම මතු කරලා මේ ඇත්ත දැකලා මිදෙන්න නේද මට මේ උන්වහන්සේ පිහිට වෙලා තියෙන්නේ. අන්න බුදුහාමුදුරුවෝ වෙන ශ්‍රද්ධාව, නොසෙල් වෙන ශ්‍රද්ධාවක් දක්වා
ඒ සදහැ ගුණේ වඩවා ගන්න පුළුවන්. එනිසා එබඳු සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දැන් අපි මනස මෙහෙව්වේ නැත්තම් තව කල්ප ගණන් ගියත් ඒ අවබෝධය ලැබෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහෙන් ටිකක් හිතන්න බලන්න. එවිට පුළුවන් වේවි අපට මේ සසර පුරා කළ මේ පාරමී කුසල පුණ්‍ය ධර්ම වල ප්‍රතිඵලය අද අපට නෙලා ගන්න පුළුවන් නේද? දැන් මේ ඔක්කොම එකතු වෙලා තියද්දී අපි නේද මේකට ප්‍රමාද වෙලා තියෙන්නේ? උන්වහන්සේ කළ දේ, දේශනා කළ දේ අපි විමසලිමත් නොවන එකේ වරද නේද තියෙන්නේ? එවන් ධර්මයක් නොඇසුණු එකේ වරද නේද තියෙන්නේ? එනිසා ඒ වරද නිවැරදි කරගෙන දැන් පටන් ගන්න ලෝකේ අතාරින්න. ලෝකේ හා බැඳෙන්න බැඳෙන්න මේ මුලාව තර වෙන්න තර වෙන්න අපට සැනසීමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. දුකෙන් දුකට දුකෙන් දුකට යනවාමයි. ඒ නිසා පේන හැමදැනකම බලන්න මොකද්ද පේන්නේ? ඇහෙන හැමදැනකම මොකද්ද ඇහෙන්නේ? ගඳ සුවඳ දැනෙන හැමදැනකම මොකද්ද දැනුනේ? බාහිරේ බලනවා නම් රැවටිලා නේද බලන්නේ? රස දැනුණු තැනක රකින් ආවි කියලා බැලුවොත් හැමෝටම බලන්න වැරදි නේද? අතට අහුවෙච්ච දෙයක් දැනුණු දෙයක් බලන්න හදනවා නම් බලන්න හැම වෙලාවකම හිතන්න රැවටිලා නේද මේ බලන්නේ? අල්ලපු දේ අතට දැනුණු දේ කොහොමද බලන්නේ? පේන්න විදිහක් නැහැ. අතට අහුනේ ධාතුව ඇහැට පේන්නේ නැහැ නේ. අපි මේ විදිහෙන් බාහිරයත් එක්ක ගණදෙනු කරනකොට වෙනද නැති විදිහකින් ඉබේ මට පොතේ බාහිරේ තියෙනවා කියනවා දැනේ. අර හිස් ගම ශූන්‍ය ග්‍රාමයේ අපට හමුවේ. එනිසා එවන් මගකින් මිදෙන්න සැනසෙන්න මේ උතුම් පින්කමද අපට හේතු උපනිස්රේ වේවා තිනස්සාරසාරසාර. ඉතින් අද දවසේ මේ ආකාරයෙන් එවන් මහා පින්කමක් අපටපත් කරගන්නට අවස්ථාව ලැබුණා. මේ තුලින් අපි මතු කරගත් කුසල පුණ්‍ය සම්පත්තිය ආවරණ නීවරණ ධර්ම යටපත් කරගෙන කළ අකුසල ධර්මයන් ගෙවාගෙන කුසල ධර්මයන් මතු කරගෙන මේ ජීවිතය තුළ මේ ගෞතම බුදු සසුන තුළම ඒ ඇත්ත දැකලා අද අදම මේ දුප්පිරි සසර කතර ඉක්මවන්නට ලෝතුරු සුවයෙන් සැනසෙන්නට මේ උතුම් පින අපිට හේතු වාසනා මතු දිනක බුදුවරවක් සනසනාරය මෛත්‍රීය නාතමි බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධි සත්‍යයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ ගෘහ වස්තු ආදියට අධිගෘහිත ගමට පලාතට අධිගෘහිත සසුන් මැදි සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිවයිසුරු වැඩ දියුණු කරගනිවා. පින්ින් සතුටු වන දෙවියන් දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් නමා මහ නිවනින් සැනසෙත්වායි සාදු සාදු. ඒ වගේම දෙපාර්ශ්වේම මිය පරලෝකීය තමාදරණීය මව්පිය දෙපළ උනා මාත්මීගේ ආදරණීය මව්තුමිය ඇතුළු කොට ඇති කුල පරම්පරාගතව මිය පරලෝකීය සකල විද ඥාති වර්ගයාටත් මියගිය රණවිරුවන්ටත් ඔබ අප හැම දෙනා නමින් නැසී මියගිය සියලු ඥාති වර්ගයාටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර මඟ නිම කොට සාන්ත නිවනින් සැනසෙත්වා. විශේෂයෙන් ඒ ජීවිතේ සඳය සමයේ දීවන දයාබර පියතුමන්ටත් මේ කළ කුසල පුණ්‍ය බලයෙන් පුළුවන් යාභාවෙන් ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන ගුදුරු බහාදක දුර්වි අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී බව චිර ජීවනයේ සියලු යහපත උදා වී තව තවත් කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් වඩන්නට පාපයෙන් අකුසලයෙන් මිදෙන්නට කල කුසල ධර්මයන් නැවත නැවත ආවර්ජනය කරමින් සී කරමින් පුණ්‍යමය ආවර්ජනයෙන් සුවසේ දිවි ගෙවන්නට භාග්‍ය සලසේවායි සාදු. එවගේම ගර්භණී භාවයෙන් පසුවන පින්වත් දියණියටත් ගර්භගත දරුවාටත් යම් තාක් දුරුසිමානව දුරුසිමාන වේලෙමෙන නවග්‍රහයන්ගෙන් ආදීන්ගෙන් පවතින්නේ යයි කියන සිතන විශ්වාස කරන එවන් දෝසයන් සැබවින් යැත්තේ නම් ඒ සියල්ලක්ද අලවින බන්ධන සහ කටවහාදීන් හටගත් යක්ෂ ප්‍රේත පිසාච කුමාරයන් දාවිවා දරුවාදී අනුසයන් නිසා හටගත් පූර්ව කර්ම විපාකයෙන් ගෙන දෙන අනුන් විසින් විසම උපක්‍රමයෙන් ඇති කළ තමන්ගේ විසම පැවැත්මෙන් හටගත් ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටින්සෙනින් හටගත් සියලු රෝග දෝෂ පද්‍රව දුරු වී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපතම වටන් දරුවාටත් ලැබේ. නිදුකින් සුවසේ නිරෝගීව මෙලව එළිය දකින්නට මේ දරුවාට භාග්‍ය වාසනාව සැලසේවා. ඒ වගේම ඒ පාල දියණිය ඔබ දෙපළ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වුණු ඒ අක්කා ආදී කොට ඇති මේ ජාති හිතයිසි සමූහයාට ඔබ අප හැම දෙනාම හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් ඒ ආබාධිතව විසන රණවිරුවන්ටත් මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුමුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරණ කොටගෙන මේ කලා වූ පුණ්‍යානුභාවයේ හේතු කොටගෙන සසර දුක් නිවාලන ස්වාසුදාසක් ධර්මස්කන්ධේ අනන්ත දෙදවල ආනුභාවයේ කරණ කොටගෙන මත බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ අනන්ත ආශිර්වාදයෙන් හැමදෙනාගේම ජීවිතවලට බලපවත්වන දුෘෂ්‍යමාන අදෘශ්‍යමාන අපල ඌදුරු කරදර භාදක කාය චිත්ත පීඩාවන් යම්තාක් වේ නම් ඒ සියල්ලක් හිරුදුටු ගනඳුරක්සේ දුරුව ගොස් අතුරුවාන්තරාවන් මගහැරේ නිදුක් නිරෝගී භවචිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වේවා. තබනා පියවරක් පාසා හිරණා සුසුම් රැල්ලක් පාසා මෙලවට පරලවට සර්ව ආරක්ෂා සම්පත්තියම සැලසේවා. කරන කේන රකී ආරක්ෂා මිලෙහෙල්දාම් ගුිතෙන් අධ්‍යාපන ආධුනික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ වේවා. මේ සංසාර ගමනේ සරණාතුරු නරකාදී දුකති වයකට සාධුපාසාදී දුකකට නොවන දුර්ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරින් දහම් මගසාගෙන ලෝතුරු මග පල නිවෙනින් සැලසුම කල්නොවා හැම දෙනාටම ලැබේවා සැලසේ. එවගේම කාලිංග මහත්මයාට මේ පින්කම අද දවසේ සිද්ධ කර ගැනීමේ අවස්ථාව සැලසුනේ ලන්ඩනයේ වාසය කරන ප්‍රියන්ත මහත්මා නිසා. ඉතුමා කල් වේලා ඇතුව අපෙන් ආයාචනයක් ඉල්ලීමක් කළා කොහොම හෝ අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඉතින් මේ පින්කම කරගන්නට ප්‍රියන්තගෙන් ළඟ සහාය බොහොමයි. ඉතින් අපි මේ වෙලාවෙ සිද්ධ කරගත්ත මේ පින ප්‍රියන්ත මහත්මයාටත් අත්වෙලා එතුමාගේ ජීවිතයට බලපවත්වන සියලු උතුරු භාදක මඟ හැරිලා ජීවිත ජයග්‍රහණයන් සලසාගෙන මේ සසර දුකින් විතර වෙන්නට භාග්‍ය වාසනාව මේ පින් බල මහිමින් ලැබේවා කියලා සාසනවා. සම්බේතියෝ යජ්ජන්තු සබ්බලෝකෝ විනස්සතු මාතිරවත්තං පරාජෝ සුඛී දීඝායුකෝ භව. සම්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සම්බසු. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝ නුදෝ එවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති තුයිහං භයං සදා. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝ නුදෝ එවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයිහං භයං සදා. සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝ නුදෝ Evaṁ taṁ saraṇaṁ kevaṁ saṅgho me saraṇaṁ varaṁ gacchāmi saraṇaṁ saṅghaṁ natthi tuihaṁ vayaṁ sadā jayo munindassa subhodi mūle ahosi mārassa parājayo hi ubhosa yuṁ deva gana prasanna etena satyena ජයසුතු විහං අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සංඝ සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති
Thank you.